ගරු ගාමිණී වලේබඩ මහත්තයා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. වෛද්‍ය සංශෝධන රෙගුලාසි ගණනාව සාකච්ඡා කරන මේ වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව මුලින්ම අපි සතුටු වෙනවා වගේම අගය කරන්න අවශ්‍යයි. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පහුගිය කාලයේ ඉතා විශාල ව්‍යවසනකාරී ස්වභාවයක් නිර්මාණය වෙලා තිබෙන තත්ත්වයක් තුළ තමයි රමේෂ් පතිරණ මැතිතුමා වෛද්‍ය ඇමතිවරයා විදිහට සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පත් වෙන්නේ. ඔබතුමා ඉතා කෙටි කාලයකින් ඒ තිබිච්ච ගැටලු යම් ප්‍රමාණයකට මේ පවතින ආර්ථික අර්බුද හමුවේ වත් ප්‍රශස්ත මට්ටමකට නොවුණත් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන රටේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවයන් ලබා දෙන්න උපරිම වශයෙන් කැපවීම පිළිබඳව ඔබතුමාටත් ඒ වගේම රාජ්‍ය ඇමතිතුමියටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්තහම ගැටලු ගණනාවක් පැන නැගිලා ඒ ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අනපනත් ගෙනහැල්ලා කටයුතු කරමින් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා මෙතන කරුණු කීපයක් ඒ පිළිබඳව අවධානය කරන්න. ඊට කලින් සෞඛ්‍ය ඇමතිතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමති ඇමතිතුමනි, මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය රෝහල මධ්‍යම රජයේ රෝහලක් බවට පත් කළා, පත් කරනවා කියලා නම් කළා. මම හිතන්නේ කැබිනට් තීන්දුවකුත් අරගෙන ඒ ක්‍රියාත්මක කරන්න ගත්තා. නමුත් මේ රෝහල අද වෙනකොට මධ්‍යම රජයේද සපරගමු පළාත් සභාවේද කියලා නිශ්චිත නොවීම තුළ කාර්ය මණ්ඩල පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, කිසිදු කිරීම යැනි කටයුතු වලදී ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. ඔබේ අවධානය යොමු කළා මේ ගැටලුව निराකරණය කර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා අපේ දිස්ත්‍රික්ක ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි මේ වෙනකොට රත්නපුර මහ රෝහලෙත්, ඒ වගේම සික්ෂණ රෝහලෙත්, ඒ වගේම ඇඹිලිපිටිය මහ රෝහලෙත් තිබිච්ච CT ස්කෑන් යන්ත්‍ර කීපෙම අකර්මණ්‍ය වෙලා මේ වෙනකොට දිස්ත්‍රික් ඒ පළාත් වලින් නැත්තම් දැන් මොනරාගල දිස්ත්‍රික්කෙන් පවා, එහෙම නැත්තම් ඇතම් විට බදුල දිස්ත්‍රික්කෙන් පවා මේ රත්නපුරට, ඒ වගේම ඇඹිලිපිටිය මහ රෝහලට CT ස්කෑන් සඳහා ලෙඩු යොමු කළා, වාර්තා ගැනීම කළා. දැන් මේ යන්ත්‍ර එකක්වත් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ඒ රෝගීන් මිලියන ගාණක් වියදම් කරලා කොළඹේ වණ්ඩ වෙලා තිබෙනවා. මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතා කඩිනම් මේ යන්ත්‍ර දෙක නවීකරණය කරලා දෙන්න කියලා. ඒ වගේම තව එක ගැටලුවක් මම අවධානය යොමු කරන්න කැමති. යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයේ BSMN පාඨමාලාව සමත් ළමයි වෛද්‍යවරු 153ක් විතර බඳවා ගන්න තිබුණා සීමාවාසික පුහුණු වැඩසටහනට. ඒකෙන් 48යි ගත්තේ. ඉතුරු කට්ටිය අවුරුදු එකහමාරක් තිස්සේ නතර වෙලා ඉන්නවා. ඒ අයට සීමාවාසික පුහුණුව ලබා ගන්න විදිහක් නැහැ. මේ පිළිබඳව මම ලිඛිතවත් ඉල්ලීමක් කළා තිබුණා. මේ ගැන අවධානය යොමු කළා මේ අයගේ සීමාවාසික පුහුණු අවශ්‍යතාවයේ ඉක්මනට ඉටු කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දියුණු කිරීම සම්බන්ධයෙන් ආයුර්වේද
පනතක් විනාව
සිසිර ජයකොඩි ඇමතිතුමා ඒ අවස්ථාවේදී අපි කරුණු ගණනාවක් පෙන්වලා දුන්නා. නමුත් ඒක සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ පනත අනුව ලංකාවේ වගා කරනු ලබන පලා වර්ග, පැල වර්ග 407ක් අවසර අරගෙන වෛද්‍ය සභාවේ අනුමැතියට යටත්ව වගා කරන පැල බවට පත් කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පැල වර්ග ඇතුලේ ගොටුගොල තියෙනවා, ගංජා තියෙනවා, ඒ වගේම පොල්, අන්නාසි, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, එනසල්, ගොටුකල, සාරණ, තම්පල මේ කියන ඔක්කොම ඇතුළත් වෙලා තිබෙනවා. ඒ පනතේ කියලා විදියට සහ ගැහලා තියෙන ප්‍රකාශයට පත් කරලා තියෙන ගැසට් එක අනුව සෞඛ්‍ය ඇමතිතුමනි, මේ ඕනෑම වගාවක් සෞඛ්‍ය අරමුණු සඳහා පාවිච්චි කරනවා නම්, සිංහල වෙදකමට ගන්න පාවිච්චි කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, එහෙම නැත්නම් ආයුර්වේද කොමසාරිස්ගේ යටතේ තියෙන අධිකාරීලත් බලයලත් ආයතනයකින් අවසර අරගෙන තමයි වගා කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පනතට අනුව ගොටුකල ටිකක් වවලා බෙහෙතකට ගන්න නම් සෞඛ්‍ය ආයුර්වේද කොමසාරිස්ගෙන් අවසර ගන්න පනතක් හදලා තිබෙනවා. එහෙම අවසර අරගන්න නැතුව වැව්වතින් උසාවියේ නඩු කියලා අවුරුද්දකට හිරේවන්න පුළුවන්, රුපියල් ලක්ෂක දඩයකට යටත් කරන්න පුළුවන්. ඒ වගේම මේ පනත කියන විදිහට අමතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ගංජා සහ අබින් තමන්ගේ පුජ්ජලික පරිභෝජනය සඳහා වගා කරන්න පුළුවන් අවසර නැතුව, ඒවා වාණිජ පරමාර්ථයෙන් වගා කරන්නේ නම් පමණයි මේ කියන විදිහට මේ පනතට අනුව අවසර ගන්න ඕනි ඉන්නේ. ඉතින් මේ 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 ටික මේ පනත ගේන වෙලාවේ අපි සංශෝධන විදිහට අවධානය යොමු කළා. ආයුර්වේද කොමසාරිස්වරයත් රාජ්‍ය අමතිවරයත් එක්කත් අපි සාකච්ඡා කළා. ඒ අවධානයට නොගැනීම තුල මේ ආකාරයේ විශාල අකරතැබ්බයන් ගණනාවක් මෙතන සිද්ධ වෙලා තිබෙනවා. දැන් ඊයේ පෙරේද ආයෝජන මණ්ඩලය ගංජා හා අභි වගා කිරීම සඳහා එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් ආයෝජකයන්ගේ අභිනතිය කැඳවීම සඳහා කැඳෙව්වා. එහි ප්‍රතිඵලය වුණේ දැන් ගැසට් එකේ එකක් කියනවා, ආයෝජන මණ්ඩලයේ තව එකක් කියලා තියෙනවා. දැන් කෝකද නීතිය කියලා හොයාගන්න බැරි තත්යකට පත් වෙලා ආපු ආයෝජකයෝ විපරීත භාවයකට පත් වෙලා තිබෙනවා.
කර්මන්තුමා කාලය අවසන්.
තප්පරයක් දෙන්න මම නිමා කරනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ අනපනත් ගේන්න ඕනි. මේ අනපනත් ගේන්නේ මේ කර්මාන්තයේ විවසනයට ලක් කරන්න නෙමෙයි, සාම්ප්‍රදායිකව මේ කර්මාන්තයේ හිටපු අය අගතියට පත් කරන්න නෙමෙයි. අපි මෙතන පෙන්නලා දෙන්නේ මේ මේ පිළිබඳව තියෙන මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නිවැරදි කරගෙන ජාතියක් විදියට රටක් විදියට මේ කර්මාන්තවල නිරත වෙලා ඉන්න, මේ සේවාවල නිරත වෙලා ඉන්න අය සංරක්ෂණය කරලා සුරක්ෂිත කරලා රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා යොදවන්නත්, ඒ අයගේ ආර්ථික මට්ටම් ඉතා යහපත් තත්ත්වයට පත් කරගන්නත් ප්‍රවේශ වෙන්න ඕනි නිසා. එහෙම නැත්නම් නීතිය මෙවැනි අකර්මණ්‍යතාවයන් නිර්මාණය වුණොත් ඒව අත්නොමතිකව නීති ක්‍රියාත්මක කරන අය ක්‍රියාත්මක කිරීම තුළින් මේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව වෙදකම දේශීය වෙදකම අභාවයට යන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඉතා ගැඹුරින් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන සුවල්පය අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ආචාර්ය සුරෙන් රාඝවන් මැතිතුමා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා අසුන් රන් සිටින මොහොතේ කලාතුරකින් මට ලැබෙන්නේ කතා කරන්නට. ඔබතුමා මේ සභාවත් සභාවෙන් පිටත ඔබතුමා දේශපාලනය මෙහෙවන හැටිත් මට ආදර්ශයක් වෙලා තිබෙනවා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. දේශපාලනය මෙන්ම මනුෂ්‍යත්වයට රැක ගැනීම මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සමගාමී වුණු වැදගත් කාරණයක්. කාන්තා පාසලකින් අපේ අනාගතය බාර ගන්නට ඉන්න සිසු දරුවන් රාශියක් පැමිණ සිටින බව පේනවා. ඔබ සියලු දෙනාම මේ ගරු සභාවට අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙනුවෙන් පිළිගන්නවා. ඔබේ පාසල කුමක්ද කියලා මා දන්නේ නැහැ. කුමන පාසලක් වුණත්, එය දෙමළ සිංහල මුස්ලිම් පාසලක් වුණත්, ඔබ මේ රටේ අනාගතයේ කොටසක් බව අපි දන්නවා. ඔබ ඉගෙන ගන්නා සිසුන් හැටියට අද මේ මොහොතේදී අසල්වැසි රටක් වන බංග්ලාදේශයේ සිදුවෙන දේ පිළිබඳව ඔබ දැනටමත් අසා දැනගන්නට ඇති. ප්‍රජාතන්ත්‍රවාදය යන්න ඉතාත්ම තුලනාත්මකව ඉදිරියට ගෙන යා යුතු ආයතන සංග්‍රහයක් මෙන්ම දේශපාලන සංස්කෘතියක් බව අපි ඉගෙන ගන්නවා. හුදෙක් ආර්ථික සංවර්ධනයෙන් පමණක් නොව ඒ නොබ්බට ගිය සමාජ සම්මුතියක් කරහා යුක්තියත් සාධාරණත්වයක් ඉටු විය යුතු සමාජ සංවර්ධනයක් තිබෙන රාමුවක පමණයි අපට ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට පුළුවන් වෙන්නේ කියලයි අපට අද බංග්ලාදේශයෙන් ඉගෙන ගන්නට ලැබෙන්නේ. මා ඒ රටේ මගේ මිතුරන් ඉන්නවා. ඒ අයට මම ප්‍රාර්ථනා කරනවා විගහෙන් මිලිටරිකරණයට නොගිහින් ඒ රට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පෙළඹෙයි කියලා. අපේ රටත් ඔබට මතක ඇති 95%, 97%, 99% වගේ බේරුණා එවැනි වූ ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට යටත් නොවි. මා නිතරම මගේ ආචාර්ය උපාධිය කරනකොටත් මා කියව එක දෙයක් තමයි, දේශපාලනයට ඔබට ගිය මේ මහ පොළොවේ ශ්‍රී ලංකානු මේ ඔබෙත් මගෙත් මහුබිමේ මේ දෙරණ යටින් දිවන ආධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය විසින් අපිව කිසිදාක නැති වෙන තැනට තල්ලු වෙන්නේ නැති බව. එය තරුණ පරපුර මා ඉතාමත්ම කනගාටු වෙනවා. නියෝජ කතානායකතුමනි, තරුණ පරපුර හැටියට බංග්ලාදේශයේ නිදහස් සටනේ පියා හැටියට හිටපු මුජිබුර් රහමාන් මහත්මයාගේ ඒ පිළිරුව කඩා ඉවත් කිරීමෙන් ඒ තරුණ අය කියන්න උත්සාහ ගන්නේ කුමක්ද? මා හිතනවා මෙය ශ්‍රී ලංකාවට පාඩමක්. අපේ දැයේ වාසනාවට, අපේ බසේ වාසනාවට, අපේ සසුනේ වාසනාවට අපි ඒ මාරක පින්මෙන් පැන්නේ හුදෙක් වාසනාව නිසා පමණක් නෙවෙයි. එය දැන් ඔක්කොමල්ල දන්නවා ඒක වැල්පාලමක් කියලා හඳුන්වනවා කියලා. ඒ මරුපාලමෙන් අපිව එහා පැත්තට ගෙනියන්නට නායකත්වය දුන් මාගේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් මේ මොහොතේදී අපි ස්තුතිවන්ත වෙනවා. මේ රට මහා අගාධයකින් බේරගෙන තවත් ඉදිරියට ගෙනියන්නට එතුමන් ගන්න උත්සාහය. අද මාතෘකාව වෙලා තිබෙන්නේ වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයන්, වෛද්‍ය SLMC එක, වෛද්‍ය මණ්ඩලය යන කාරණා සියල්ලක්ම එක් කරගනිමින් අපේ වෛද්‍ය ඇමතිතුමා ගරු රමේෂ් පතිරණ ඉතිහාසයක් තිබෙන දකුණේ පුත්‍රයෙක්, ඔහුගේ පියා මට හමු වී සිටියේ පාසල් සිස්සෙක් හැටියට අපේ පාසල නිරීක්ෂණය කරන්නට ආපු වෙලාවේ ඉතිහාසයේ පාඩමක් එතුමා ඇමතිවරයා ඉදිරියේ අපේ පන්තියට අවිල්ලා ගත්තා. දැන් මේ කතිකාවේදී වැදගත් වෙන්නේ 1870 එවකට ශ්‍රී ලාංකේය මේ භූමිතලය ආණ්ඩු කර පාලනය කළ සුදු ජාතිකයන් විසින් කොලේජස් තුනක් පටන් ගත්තා. ටෙක්නිකල් කොලේජය, ලෝ කොලේජය, එහෙම නැත්නම් නීති විද්‍යාලය, ඊට අමතරව මෙඩිකල් කොලේජ්, නැත්නම් වෛද්‍ය විද්‍යාලය. මුත් ඊට ආසන්න කාලයකට වගේම යාපනයේ මිෂනරිවරුන් විසින් 1843 පටන් ගත්තා ග්‍රීන් මෙමෝරියල් මෙඩිකල් ඉන්ස්ටිටියුට් කියලා වෛද්‍ය විද්‍යාව උගන්නන්නට සහ වෛද්‍යවරුන් බිහි කරන්නට. අද අපි එතැන් සිට සියවසකටත් වඩා කාලයක් ගමන් කරමින් වෛද්‍යවරුන් බිහි කරමින් මේ රටේ මිලියන 22ක් වෙන ජනයාගේ සුවහස සහ සෞඛ්‍යත් යුද්ධයේ කාලයේදී එක වතාවටම 500, 600, 1000 තුවාල වෙලා, මට මතකයි එලිපන් පාස් කඳවුර වැටෙන මොහොතේදී 1300ක් පමණ සබලොන් තුවාල වී කොළඹට ගෙනා වෙලාවෙත් අපේ වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඒ අභියෝගයන් බාර ගන්නට තරම් වුණු ප්‍රතූල වෛද්‍ය සේවයක් මේ රටේ තිබෙනවා. එහෙට ආධාරපූරකව ඒට අත්‍යවශ්‍යම හැටියට ක්‍රියා කරන්නේ මේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සහ ඉගැන්වීමයි. එනිසා මේ කාලයේදී අපට අවශ්‍ය වන්නේ යාවත් කාලීනව වර්තමානයට ගැලපෙන ආකාරයට මේ රටේ රාජ්‍ය දේශීය සෞඛ්‍ය ආරක්ෂාවත් මෙරටින් බිහි විය හැකි. මා හිතරම හිතනවා නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාව ශිල්ප ශිෂ්ටාචාරයක් යන. එනම් යමක් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ උගන්වපු එක්කිනාට වඩා හොඳින් කරන්නට පුළුවන් ශිල්ප ඥානයක් තිබෙන අපේ ජානාසය තිබෙනවායි කියලා මම උපකල්පනය කරනවා. ඒ නිසා වෙන්න ඇති අපි හැදූ මහා සෑය, අපි හැදූ පරාක්‍රම වැවත්, තිසා වැවත් තාමත් ඒ ආකාරයෙන්ම තිබෙන්නේ. අපේ දෑසේ ශක්තියෙන් අපි පයිතගරස් නියමය හොයාගත්තේ නැහැ. ඔව්, අපි ඒක දන්නවා. නමුත් අපි පයිතගරස් කාලයේදීම නිර්මාණය කරපු අපේ දෑතේ නිර්මාණ. ඒ නිසා මේ වෛද්‍ය ක්ෂේත්‍රය යනු හුදෙක් ඥානාන්විත සෛද්ධාන්ත පමණක් නෙවෙයි, සැත්කම් කිරීම, පරිේශණය කිරීම සහ ඒ රෝගියන් සමග කරන ගනුදෙනු අනුව සිදුවෙන මනුෂ්‍යත්වය රැකෙන ක්‍රියාදාමයක්. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා යාවත් කාලීන වෙන්නට. අතීතයේ මේ අපේ වෛද්‍ය විද්‍යාව විද්‍යාලය පටන් ගැනීමේදී සොයිසා මහත්මයා, චාල්ස් ඩි සොයිසා, මේ ලිප්ටන් වටරෝමේ තාමත් තියෙනවා එතුමාගේ පිළිරුවක්, එතුමා දුන්නු ඉඩම, එතුමා දුන්නු මුදල, එතුමා දුන්නු දායාදය නිසා තමයි අපට වෛද්‍ය විද්‍යාව වෛද්‍ය විද්‍යාලයේ කාලෙදී පටන් ගන්නට පුළුවන් වෙනවායි කියලායි ඉතිහාසයේ කියවෙන්නේ. එහෙනම් අපි දැන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ 21 වැනි සියවසට අයිති වෙන මේ පරපුරට ඒ අයගෙන් බිහිවෙන්නට පුළුවන්, ලෝකය මවිත කරන්නට පුළුවන් දෑතේ ශිල්පය දන්න වෛද්‍යවරුන් බිහි කරන්නට හැකි වෙන වටපිටාවක් සහ වපසරියක් අපි බිහි කළ යුතුය. අනේ ඒවාට බාධක හැටියට තිබෙන දේවල් මොනවාදයි අපි සොයා බලා මග කියන රජයක් හැටියට, අනාගතයට මග කියන රජයක් හැටියට අපි නිවැරදි කළ යුතු කාලයයි මෙය. ඒ නිසා ඇමතුමා ගත්ත මේ උත්සාහය ඉතාමත්ම කාලෝචිතය. ශ්‍රී ලංකාවේ මා දන්නා හැටියට වෛද්‍යවරයෙකුට රෝගීන් යන අනුපාතය එක වෛද්‍යවරයෙකුට වෛද්‍යවරිය වෛද්‍යවරණියක් විශේෂඥ වෛද්‍යවරණියක් මේ සභාවේ මේ මොහොතේ අසුන්ගෙන ඉන්නවා. එතුමිය මාව නිවැරදි කරයි. වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා සමාජයෙන් ඇමතුමනි. වෛද්‍යවරු දෙන්නෙක් මේ මොහොතේ ඉන්නවා. මා දන්නා හැටියට නම් එක වෛද්‍යවරයෙකුට රෝගීන් 1000ක්. මෙය තමයි WHO ආයතනය නියම කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව එයා ආසන්නව ඉන්නවා. නමුත් එය අවමයයි. එංගලන්තය, ස්වීඩ්නය, කැනඩාව වැනි රටවල් වල රෝගීන් 1000කට වෛද්‍යවරුන් 4 දෙනෙක් පමණ. ඒ කියන්නේ අපේ වගේ 4 ගුණයක් වැඩි හොඳ වෛද්‍ය සේවයක් තිබෙන බවයි ඒ අය කියන්නේ. අපේ අරමුණ විය යුත්තේ ඒයි. මා රාජ්‍ය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට දන්නවා දෙමව්පියන් මෙන්ම දහසක් පියල් බැඳවෙන් බලාපොරොත්තු තියාගෙන අපේ උසස් පෙළ කරන සිසුන්, ජීව විද්‍යාව කරන සිසුන් වෛද්‍යවරයක් වෛද්‍යවරණියක් වෙන්නට කරන ඒ ප්‍රාර්ථනාව. නමුත් අපිට ඒක කරන්න බැරි වෙලා තිබෙනවා. අපිට ගන්න පුළුවන් වෙන්නේ වැඩිම වුණොත් අපේ විශ්වවිද්‍යාල 17න් මේ වෙනතුර විශ්වවිද්‍යාල 12ක වෛද්‍ය පීඨයන් තිබෙනවා. ඒ වගේම අපිට වැඩිම ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් 2000ක් පමණයි. නමුත් ඉල්ලුම 7000කට වැඩි. මොකද්ද වෙන්නේ එතකොට? ඒ ඉතුරු 55000න් 4000ක්වත් පිටරට යන බවයි අපි දන්නේ. ඒගොල්ලෝ යන්නේ කොහෙටද? අවම වශයෙන් අන්තිම බැරියා යනවා බංග්ලාදේශයට, නේපාලයට පවා යනවා තමන්ගේ අධ්‍යාපනයේ ඒ සිහිනය ඇති කරගන්නට. අපි වෛද්‍යවරුන් බිහි කළ යුත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් නෙවෙයි. වෛද්‍ය වෘත්තිය යනු මනුෂ්‍යත්වයේ නාමයෙන් මුළු මානව දයාවම, මානව වර්ගයාටම, මානව සංහතියටම ප්‍රතිකාර කරන, නැත්තම් සේවය කරන වෘත්තියක්. එන ඒ නිසා අපි වෛද්‍යවරුන් බිහි කළනට බය නොවිය යුතුයි. මන්දයත් තාම අප්‍රිකාවේ, සිම්බාබ්වේ රටේ මම මේ අද මේ කතිකාවට එන්නට කලින් මම පරීක්ෂණය කළා. එක වෛද්‍යවරයෙකුට 6000ක් ලෝකෙින්. ඒ කියන්නේ අපේ රටේ තත්ත්වය වගේ 6 ගුණයක් පහලින් තියෙන්නේ. එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ආයතන වලට සම්බන්ධ වී අපේ වෛද්‍යවරු, දක්ෂ වෛද්‍යවරු ඒ රටවලට යා යුතුයි. අන්න සැබෑ සිංහලකම, අන්න සැබෑ බෞද්ධකම අපිට අයිති නැති ජනතාවට පවා අපි සත්කාර කරන්නට පුළුවන් වීමේ හැකියාව ලැබෙනවා නම් අපිට බෞද්ධ රටක් හැටියට
ක්‍රමන්තවත් තාම නිත දෙකක් කාලේ
අපිට සතුට වෙන්න පුළුවන්, අපිට ආඩම්බර වෙන්නට පුළුවන්. එනේ ඒ පරිසරය තියාගෙන අන්න ඒ අරමුණු සමග මා හිතනවා මේ ක්‍රියාවලිය අපි ඉදිරියට ගෙනිය යුතුයි. මේ ගෙනත් තිබෙන සංශෝධන සියල්ලක්ම වාග්පාහේ අපි පිළිගත යුතුයි. නමුත් ඔබතුමා මට කාලය දෙනවා නම් මේකට විරුද්ධව තිබෙන කතිකාව මොකද්ද? එක කතිකාවක් තමයි සල්ලි තියෙන අය ඩොක්ටර්ස්ලා වෙනවයි කියලා. ලෝකයේ උසස්ම වෛද්‍ය විද්‍යාල 10 ගත්තම ඒ සියල්ලක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල. ඒකෙන් කියවෙන්නේ නැහැ සල්ලි තියෙන අයට විතරක් යන්න පුළුවන් වෙයි කියලා. මා හිතනවා ඒ සල්ලි තියන විතරක් වෛද්‍යවරු වෙනවයි කියන කතිකාව නැත්තම් ඒ චෝදනාව ඉතා ග්‍රාමීය කියන්නේ හොඳ නැහැ. මොකද ගමේ හොඳ යහපත් පිළිස්සු ඉන්නවා. එය දේශපාලනීකරණය කරන ලද එක්තරා කුහක ප්‍රකාශයක් පමණයි. එය එසේ නොවන යුතුයි. අපි මුදල් ගැන පමණක් නෙමෙයි. හැබැයි එක දෙයක් කිය යුතුයි. මේ වෛද්‍ය සභාව විසින් හෝ අපි ඇමතුමෝරයා විසින් අනුමත කරන පෞද්ගලිකාංශයේ පටන් ගන්නා වෛද්‍ය පීඨයන් පිළිබඳව මම පෙනී ඉන්නවා අපේ විශ්වවිද්‍යාලවලට, රාජනවන විශ්වවිද්‍යාලවල. නමුත් ඒවායේ ප්‍රමිතීන් හා ප්‍රතිතනයන් ගැන, quality and accreditation and assurance ගැන අපි මේ ජාතියටත් ජාත්‍යන්තරයටත් වාකිය යුතුයි. අද ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල්වල මේ ක්‍රියාදාමයට විරුද්ධව තිබෙන්නේ තැන් තැන්වල වෛද්‍ය කඩබවට පත්වෙමින් මිනිස් ජීවිතයත් සමඟ සෙල්ලම් කරන තත්ත්වයක් තියෙන නිසා. මෙන්න මේ කාරණා හේතුකටගෙන medical college must not be the ultimate profit making. I think what happened with the Saitam project was that they were thinking it as a project of making ultimate profit making. Now if you fall into that category, then of course there is a fundamental contradiction between educating medical faculties and profit making. So when whoever comes to set up medical colleges, I have been telling them, please make sure that you are not here to make ultimate profit as your target, which will undermine, which will counterproduct all what we are trying to say. So I, Honorable Minister, I thank you and I congratulate for you bringing these amendments, and I hope today these amendments will be approved, and in Sri Lanka will be a country where they will look up to a product producing of absolutely high standard of medical pedagogical systems, whereby doctors will be international level, they will go out and heal humanity as Buddhist and as Sri Lankan. I thank you.
Pamisuti Karva Matumani Adadania Patri Vishyan Keka, Vaidya this answer than Panat Ketum Pata Devanuaraki Sabhava Kangada?
Aye.
Karga Sabhava. වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්ති සභාවකෙඟද
අයි
දෙවන වගන්ති සභාවකෙඟද
අයි
තුන්වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුව මාත්තුමා
තුන්වන වගන්ති දෙවන පිටුව 22 පේළියේහි 31 වන පේළිය දක්වා පේළි ඒ පේළි දෙකද ඇතුළත් ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් කොටස ආදේශ කරන්න ලේකම්වරයා වෛද්‍ය සභාව සහ ආ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිෂන් වෛද්‍ය සේවා කරන්න ලේකම්වරයා වෛද්‍ය සේවා
Vaidya Seva Saha, Vishwavidyalaya Pratipadana Commission Sabha Vimasa, Saukhya Vishaya Pavarunu Laba Athi, Amathivarayage Amathyanshaya Lekamvaraya Visin Namkaranu Labana Vaidya Kshetraye Pravinathwayak Athi Mahacharyavarun Sivudenek.
Sansodhana Sahithaya Thungana Vaganti Sabhavekengada?
Aye.
Hatharana Vaganti Sabhavekengada?
Aye.
Passana Vaganti Sabhavekengada?
Aye.
Hayavana Vaganti Sabhavekengada?
Aye.
Rajnapti Vaganti Sabhavekengada?
Aye.
Dirganame Sabhavekengada?
Aye.
Namaya Sabhavekengada?
Aye.
Parliamentary Aliyek Rasse.
Yeah.
Two medical doctors and a third doctor.
Yes.
පනත් කෙටුපත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුන කැමැත්තෙමි තුන්වන වර කියෙම ගරුව මාත්තුමා
පනත් කෙටුපත දැන් තුන්වන වර කිය යුතුයි යෝජනා කරමි තවද කෙටුපතෙහි සෝදුපත්ල භාෂා දෝෂ මුද්‍රණ දෝෂ ව්‍යාකරණ දෝෂ අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංශෝධන අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි
සභාවේකඟද
අයි
වෛද්‍ය සංශෝධන පනත් කෙටුපත තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුන කැමැත්තෙමි Why this answer than a panaketumata, Uncle Decker, the Unimar Kim, Sabavakade?
Aye.
Karka Sabava. Why this answer than a panaketumata? පළවෙනි වගන්ති සභාව එකඟද?
අයි.
දෙවන වගන්ති සභාව එකඟද?
අයි.
තුන්වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුව මාත්තුමා.
තුන්වන වගන්ති තුන පිටුව 9 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් දක්වන කොටස ආදේශ කරන්න. යුතුය ගාස්තු ගෙවනු ලැබිය යුතුය. තුන මෙම වගන්තිය යටතේ ලබා ගන්නා ලද తాවකාලික ලියාපදිංචියම తాවකාලික ලියාපදිංචි ප්‍රදානය කරන ලද දින සිට වසරක කාල සීමාවක් සඳහා පමණක් වළංගු විය යුතුය.
සංශෝධන සහිතව තුන්වන වගන්ති සභාව එකඟද?
අයි.
හතරවන වගන්ති සභාව එකඟද?
අයි.
පස්වන වගන්ති සභාව එකඟද?
අයි.
ප්‍රඥාප්ති වගන්ති සභාව එකඟද?
අයි.
දීර්ඝනාමයේ සභාව එකඟද?
අයි.
නාමයේ සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යාලියෙක් රැස්සේ. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුන කැමැත්තෙමි තුන්වන වර කියෙම ගරුව මාත්තුමා
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කිය යුතුයි යෝජනා කරමි තවද කෙටුම්පත්හි සෝදුපත්වල භාෂා දෝෂ මුද්‍රණ දෝෂ ව්‍යාකරණ දෝෂ අංක දෝෂ නිවැරදි කර ගැනීම සඳහා අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි
සභාවේකද
අයි
වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුන කැමැත්තෙමි අද දින නියපත්‍රයේ විෂය අංක යෝජනා අංක 1 අංක 3 අත්‍යවශ්‍ය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය මහජන සේවා
ඉදිරිපත් කරමි
හොඳයි සභාවකෙඟද
අයි
පාර්ලිමේන්තුව කල්තැවීම
පාර්ලිමේන්තුව 2024 අගෝස්තු මාස 9 වන දින සිකුරාදා පෙරවරු 9:30 දක්වා කල්තැවිය යුතුයි යෝජනා කරමි
එය අනුව පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස්වේ